ඊළඟට ශමින්ද විජේසේකර ගරු මන්ත්‍රීතුමා මුතුමාරි විනාඩි 9ක් කාලයක් තියෙනවා.
උලසනේ ගරු මන්ත්‍රීතුමනි, ස්තුතිවන්ත වෙනවා වෙලා ලබා දීම වෙනුවෙන්. විශේෂයෙන්ම සිළු ගුවන් සේවා එමගේ වරාය පිළිබඳ අධිකාරියේ පනවන ලද ගැසට් නිවේදනය සඳහා සාකච්ඡා කරන්න කතා කරන අවස්ථාවක් ලැබුණ සතුටුය. මට පෙර කතා කරපු අපේ විදුලි බල ඇමතුමා, අපිට මතකර ලැබෙන්නේ ගරු ඇමතුමනි, ඔබතුමාලා 2019 ජනාධිපති සටනේදී කියපු කාරණා. විකුණුපු ඒවා ගන්නවා, විකුණන්න එපා, ගත්තොත් බලාගෙනයි නේ. ඒ කාලේ ඔය ආයෝජන ගැන, ඒ කාලේ මේ මේවා දෙන්න ඕනි, එහෙම නැහැ. ඔබතුමාලා දේශීයත්වයට කතා කළා, ජාතිකත්වයට කතා කළා. අද පුදුමේ තියෙන්නේ මුලසුනේ මන්ත්‍රීතුමනි, ඒක වෙනස් වෙලා. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා දුන්නේවා ගන්නවා කියපු උදවිය අද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේම උකුලේ ඉඳගෙන තුරුලේ ඉඳගෙනම විකුණන්න යෝජනා කියනවා. ගරු නිමා ශිරීපාල සිල්ලා ඇමතුමා අපේ දිස්ත්‍රික්කයේ වැඩ කරපු ඇමතිවරේ. අපි කොතන ගියත් අපේ දිස්ත්‍රික්කයට ඒක වැඩ කරා කියන්න පැකිලෙන්නේ නැහැ. ඊයේ පෙරේදා මාධ්‍ය ආයතනෙත් මම කිව්වා. හැබැයි ගරු ඇමතිතුමනි, ඔබේ දක්ෂතාවය, ඔබේ හැකියාව විකිණීම කියන කාරණයට ගොනු වීම සහ ගොදුරු වීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ඇඩියට අපි කනගාටු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපක්තිවා නෙවෙයි ගරු ඇමතුමා, මට ඔබ ඔබතුමාට කියලා දෙන්න ඕනේ නැහැ අමුතුවේ. ඒ නිසා මේ යන්නේ කොහෙටද? මේ මොකද්ද මේ කරන්නේ? නොහැකියාව, ඒ කියන්නේ මේ රටේ බංකොලොත් භාවයට හේතු වෙච්ච කාරණේ තමයි නොහැකියාව සූරාකෑම, හොරාකෑම. ඒ නොහැකියාව සූරාකෑම තියෙන පුද්ගලයන් නැවත වතාවත් තමන්ගේ නොහැකියාව නිසා ගැසට් මගින් මේක පෞද්ගලීකරණය කිරීම හොඳයි කියන කාරණේ කිය. මේ ගරු ඇමතුමා, දැන් මේ පෞද්ගලික ආයෝජන සඳහා එන පුද්ගලයෝ මේ ආයෝජනය කරන මුදල් ඩොලර් වලින් අපට ලැබෙයි. ඔව් හොඳයි, ඩොලර් අපට හිඟයක් තිබෙනවා. හැබැයි අපිට මේවා ගෙවන්න වෙන්නේ සමහර තැන් වල රුපියල් වලදී. ඒ වගේම ඩොලර් වලින් නැවත ආයෙ ගෙවන්න වෙනවා. ඒවා එකතු කර ගැනීම පිළිබඳව අර්බුදයක් තිබෙනවා නැවත අපිට. මේ ප්‍රශ්නය පිළිබඳව අපි හරියට තේරුම් අරගෙන නැහැ මුළු ශ්‍රේමන්තිය. මේ විකිණීම කියන කාරණේ ලාභ ලැබෙන්නේ නැහැ, පාඩු ලබනවා කියන කාරණේ දෙන්න ඕනි. හැබැයි මේ විකිණීම හරහා නැවත අපි ජාත්‍යන්තර වශයෙන් හිර වෙනව කියන කාරණේ පිළිබඳව කවුරුත් කතා කරන්නේ නැහැ. ඒසා අපි කියන ගරු ඇමතිතුමනි, දැන් බලන්න ගුවන් සේවාව ගත්තොත්, දැන් මීට පෙර අපේ පාර්ලිමේන්තුව පටන් ගත්තම මන්ත්‍රීවරයෙක් කතා කරා නිශ්චිත නියම වේලාවට ගුවන් යාන යන්න අවශ්‍ය වැඩපිළිවෙල අපිට හදා ගන්න බැරි වෙලා තිබෙනවා. ඒ ඇයි? ඒ කාර්ය මණ්ඩලයේ තිබිලත් ඒ කාර්ය මණ්ඩලයේ පිළිබඳව අතිත්‍යමත් සේවාව පිළිබඳව ගැටලු, ඒවා මුදල් වලින් මුදල් ප්‍රවේදම් කරලා යන ප්‍රශ්න නෙවෙයි. ඒවා සේවකයන් අතර තිබෙන මේ මානසික පීඩනය සේවා තෘප්තිය ඇති කළ දෙන්න පුළුවන් කාරණා. හැබැයි ඒවා විසඳන්නේ නැහැ. ඔබතුමාලා බදු පිට බදු ගන්න. ඒ ගන්න වැටුපට තමන්ට ජීවත් වෙන්න බැරි තැනට ඒ සලසවුවම ඒකේ ආයතන කරන සේවකයෝ කොහොමද තමන්ගේ පෞල් ජීවිතේ ගොඩනගා ගන්න කියන බරපතල අරුමුදේ තියෙනවා. ඒක තේරුම් ගන්න සියුම් හදවතක් මේ ආණ්ඩුවේ කිසිම කාටවත් නැහැ. ඒ හරහා රටේ ආර්ථිකය තවත් බංකොලොත් වෙනවා. ඒක විපක්ෂයේ කාර්යභාරයක් නෙමෙයි. ඒක විපක්ෂයේ විසින් ඒ බංකොලොත් භාවයට ඇද දාන්න කටයුතු කරනවා නෙමෙයි. ආණ්ඩුවේ නොහැකියාව නිසා, ආණ්ඩුවේ හිතුවත්කාරකම නිසා මේ රටේ වැඩ කරන ඒ උගත් ඉංජිනේරු වරුන්ට තිබෙන ඔවුන්ගේ වැටුපට ගන්න ඒ බදු ප්‍රමාණයේ බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙන. ඒක සාධාරණ ලෙස ඔවුන්කන් දීලා ඒකට අවශ්‍ය සහය නොදී ඒ ගන්නා තීන්දුව දිල මොකද අද වෙලා තියෙන්නේ? අද දුම්රිය සේවයේ අඩපණ වෙලා තියෙන්නේ. අපි දැක්කා කර මුනුසමේ මන්ත්‍රීතුමනි, ඊයේ විශාල වශයෙන් මේ රටේ ඉන්න පුරවැසිය තමන්ගේ සේවාව අවසන් කරලා ගෙදරට යන්න නැතුව මහා විශාල කනස්සල්ලෙන් වේදනාවෙන් කනගාටුවෙන් කතා කරනවා. ඒවා මෙරටේ පාලකයන්ගේ ප්‍රශ්න. ඒ පාලක පැලැන්තිය නිසි විදියට නිසි කලට ඒ ප්‍රවාහන පද්ධතිය තුළ තියෙන ප්‍රශ්නේ විසඳන්නේ නැතුව, ඒ ආයතන ඇතුළ තියෙන නිලධාරීන්ගේ ගැටළු ප්‍රශ්න ටික විසඳන්නේ නැතුව ඒ හරහා මේ රටේ ජනතාවට පීඩනය නැකුත් ජනතාවේ පීඩනය පිටි කරන්න 225 එක සාධාරණ. අපි නැහැ කියන්නේ නැහැ. ඒක පක්ෂද විපක්ෂද කියලා උන් බලන්නේ නැහැ. අපි විපක්ෂයක් ඇටියට ආණ්ඩුවේ ඒ වැඩපිළිවෙල නිවැරදි කරගන්න යෝජනා ගේනවා. ඒක ආණ්ඩුව දකින්නේ අපි ආණ්ඩුව ලබා ගැනීමෙන් සටන් කරනවා කියනවා නම් එහෙම අපිට උබලාවක් නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි දන්නවා මේ රට එකට ඉඳගෙන ගොඩ ගන්න ඕනේ අවශ්‍ය වැඩපිළිවෙල හදන්නේ කියලා. ඇමතුමාලාත් යෝජනා කරනවා, ජනාධිපතිතුමාත් යෝජනා කරනවා. හැබැයි නිවන සිරිපාල සිල්ලා ඇමතුමා අපි දකිනවා ඔබතුමාගේ නියෝජ්‍ය ඇමතුමා රාජ්‍ය ඇමතුමා ඔබතුමත් එක්ක නැහැ. ඒතොර ඔබතුමාලා අපිට කියන එකතු වෙන්න කියලා
හැබැයි ආණ්ඩුව ඇතුලේ අමාත්‍යංශයේ රාජ්‍ය ඇමති කැබිනට් ඇමති එකමුතු නැහැ. කැබිනට් ඇමති කරන කාර්යය සහ කැබිනට් ඇමති විකුණන්න යන දේවල් අයිතා දේවල් මම දන්නේ ඇත්තද නැද්ද කියලා රාජ්‍ය ඇමති කියන. ඉතින් කොහොමද මුළුසිරේ මන්ත්‍රීතුමනි මේ මේ විපක්ෂයේ බාධා කරනවා කියලා කියන්නේ? ආණ්ඩුවේ කෙළඹුතුවක් තියෙනවා. ආණ්ඩුව එකතු වෙලා කටයුතු කරනවාද? තමන්ගේ අමාත්‍යංශයේ රාජ්‍ය ඇමති කැබිනට් ඇමති විරුද්ධව කතා කරනවා. අපිද වැරදි, විපක්ෂයද වැරදි? එයිසා මේ නොහැකියාව ඉසයි නොහැකියාවට අවශ්‍ය සාධාරණ දේශපාලන වැඩපිළිවෙළ අපි හදන්න ඕනේ. ඒ වගේම තමයි විදුලිබල ඇමතුමනි. දැන් මේ බිල් බිල වැඩිවීම හරහා, ඉන්ධන වැඩිවීම හරහා බරපතල ප්‍රශ්නයක් රට තුළ තිබෙනවා. ඔබතුමා මේක අලාභ ලැබෙන නිසා අලාභයේ පියවා ගන්න කියන කාරණේ හරහා අහිංසක මිනිස්සුන්ගෙන් මේක එකතු කරගන්න එක සාධාරණ අසහන දෙන්නේ. එහෙමනම් මේ රටේ ධනවත් පන්තියට, එහෙම නැත්නම් දුප්පත් පන්තියට ඒ අවශ්‍ය ඒ සහන ටික ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙළක් හදන්න. එහෙම නැතුව හැමෝගෙම මේක අය කරගන්නවා, බිල වැඩි කරගන්නවා. ඒ මැල වැඩි වීම හරහා රටේ ජනතාවගේ ආදායම් වැඩි වෙලා නැහැ, වෘත්තිකයාගේ වැටුප වැඩි වෙලා නැහැ. එනේ සියල්ල ඒවා බලන්න වෙනවා. ඒ බලන්න නැතුව තමුන්වාසලාකට හිතුමතේ IMF කියන විදිහට මුදල් අය කර ගැනීම හරහා රට අද බරපතල දෙයක් තිබෙනවා. ඒ නිසා රට ඇවිලිමින් පවතින්නේ, ඇවිලිමේ ප්‍රතිඵලය තමුන්වාසලා භුක්ති විඳා. ඒකේ යම් දෙනක අපිත් හිටියා. ඒ නිසා නැවත වතාවක් එදන්ද රට ගෙනියන්න එපයි කියලා අපි ඉල්ලීම කරනවා. අපි දෙන්න පුළුවන් සහයෝගය දෙන්න. එසා අපි සහයෝගය දෙනකොට අපේ දේවල් සහයෝගයට තමුන්වාසලා ගත්තේ නැති එකනේ වැරද්ද තියෙන්නේ. අපි කොතෙක් කිව්වද කොහොමද කරන්න ඕනි, කොයි විදිහටද යන්න ඕනි, මොන විදිහටද මේක අත්වල බඳ ගන්න ඕනි කියලා. එහෙම කිව්වේ නැහැ. එහෙම කියනකොට ඒවා පිළිගත්තේ නැහැ. ඒවා පිළිගත්තේ නැතුව පස්සේ ඒවා පිළි අරගෙන දැන් අපිට ඇඟිලි දික් කරන්න එපයි කියන ඉල්ලීම කරනවා. ඒ වගේම තමයි බොහෝ දෙනා අද කතා කරනවා විපක්ෂ නායකතුමා පිළිබඳ. කවුද මේ විපක්ෂ නායකතුමා ගැන කතා කරන්නේ? ගරු මුලසනේ මන්ත්‍රීතුමනි, සජිත් ප්‍රේමදාස මහත්තයා, රණසිංහ ප්‍රේමදාස ජනාධිපති.
ගරු මන්ත්‍රීවරයා, ඔබතුමාට විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
එතුමා රොකට් ඇව්වේ නැහැ පුතෙක් හැටියට. එතුමා රණසිංහ ප්‍රේමදාස මහත්තයා මේ රටේ ජනාධිපති වෙනකොට අද නාමල් රාජපක්ෂක වයසේ තරුණ කොල්ලෙක්. හැබැයි රේස් පැද්දේ නැහැ, ගුවන් යානා යැව්වේ නැහැ. මේ රටේ අහිංසක ජනතාවගේ සල්ලිත් එක සෙල්ලම් කරේ නැහැ. මතක තියාගන්න එක. සමහරු ඇවිල්ලා අද එතුමා ගැන කියන්න උත්සාහ දරනවා. එසා එතුමාගේ අම්මට අද වයස අවුරුදු 85ක් 90ක් විතර වෙනවා. එසා පෞද්ගලික දේවල් කතා කරනවා. බොහොම දේවල් අපිට කියන්න තියෙනවා. සමහරුන්ගේ නෝනා කියන්නේ ඇවිල්ලා මේ 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 මට කොච්චර වන්දි දෙන්න තියෙනවද කියලා. ඒවා අපි කියන්න යන්නේ නැහැ. ඒවා අපිට ඕනි වෙන්නේ නැහැ. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයා අද විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුවට කරන්න බැරි බොහෝ දේවල් කරන බව අපි බය නැතුව කියනවා. එතුමා බස් දෙනවා, එතුමා ස්පිතාලවලට උදව් කරනවා. ඒ නිසා ඒ තමන්ගේ අම්මට අඩුපාඩුකම් ගණන් දෙන්න බැරි කමක් නැහැ. හැබැයි මේ ආණ්ඩුවේ ඉන්න ඇතම එදා රනිල් වික්‍රමසිංහ මහත්තයාට හොරා කියලා, එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා හිරේ දානවා කියලා, ඒ මහා බංකොලොත්කාරයව අල්ලනවා කියලා, ඒ බංකොලොත්කාරයත් එක්ක එකතු වෙලා ඒ බංකොලොත්කාරයා හොඳයි කියලා, ඒ බංකොලොත්කාරයා තියාගෙන මේ හොරකම වංචාව දූෂණය කරන්න විපක්ෂ නායකවරයාට මඩ ගන්න උත්සාහ කරනවා. පොඩි පොඩි දේවල් අරගෙන ඒ නිසා මේ රටේ ජනතාව දන්නවා විපක්ෂ නායක කියන්නේ මේ රටේ ජනතාවගේ බදු සල්ලි වලින් හොරා කන්නේති සූරා කන්නේති නායකයෙක් කියන කාරණ නිසා හැමෝටම අපි කියලා දෙනවා මතක තියාගන්න. ඔය හැමෝටම
ඔබතුමාගේ කාලය අවසන් කරමින්ද ගරුමන්තුමා
එක ඒ සියලු දිනානම දඬුවම් දෙන්න පුළුවන් ආණ්ඩුවක් අපි හදනවායි කියන කාරණේ මුලසිනේ
මන්ත්‍රී. ඊළඟට රාජ්‍ය අමාත්‍ය මොහන්දිස් සිල්ලා ගරු රාජ්‍ය අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 10.
ඔබට ස්තුතිවන්ත වෙනවා ගරු සභාපතිතුමනි. වරාය නාවික හා ගුවන් සේවා ගරු අමාත්‍යතුමා තමන්ගේ විෂයපතයට අදාළව ඒ පනත් කෙටුම්පත් සංශෝධන ගන්නාවක් හා අතිවිශේෂ ගැසට් ගන්නාවක් මේ ගරු සභාවේ අනුමැතිය ගන්න ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි 2010 අංක 14 දන්න සිවිල් ගුවන් සේවා පනතේ 6-3 වගන්ති ගන්නාවක් තියෙන මේ වගන්තිවල සඳහන් සේවා සැපයීම්වල මෙතෙක් කල් ඒකාධිකාරයක් පැවතුණා. ගරු ඇමතුමා ඒ පැවතිච්ච ඒකාධිකාරය ඉවත් කරලා පුද්ගලයෙන් එහෙම නැත්නම් ආයතන වැඩි ගණනාවකට අවස්ථාව ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි විශ්වාස කරන්නේ ගරු ඇමතුමා හැම නැත්නම් අපි රජයක් හැටියට උත්සාහ කරන්නේ ඒ සිවිල් ගුවන් සේවාවේ ප්‍රගමණයට යම් බාධාවක් තියෙනවා නම් ඒක ඉවත් කරන්න මේ සංශෝධනය හරහා. ඊළඟට ගරු සභාපතිතුමනි තවත් සංශෝධනයක් තියෙනවා 2003 අංක 1 දරන සිවිල් ගුවන් සේවා පනතේ ගුවන් සන්තරණ හා ගුවන් සේවා ආරක්ෂක සැපයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ නියෝග ශක්තිමත් කරන්න මේ ගරු අමතුමා ගේන සංශෝධන හරහා. එතකොට ගරු අමතුමා අදහස් කරන්නේ මේ සංශෝධන වලින් ඉතාම කාර්යක්ෂම සේවයක් අපේ ගුවන් සේවාව හරහා ඒ ගුවන් මගින් ලබා දෙන්න. එතකොට මේ කාර්යක්ෂම සේවාව හරහා අයිතිවාසිකම් තව ශක්තිමත් කරන්න උත්සාහ කරන දේක හොඳයි. හැබැයි තියෙන ප්‍රශ්නේ ගරු සභාපතිතුමනි, දැන් අපි කියන්න ඕනේ දැන් කොවිඩ් වසංගතෙන් පස්සේ අපේ ගුවන් ගමන්වල යම් අවපාතයක් ඇති වුණා, කඩාවැටීමක් ඇති වුණා. දැන් අපි ක්‍රමානුකූලව අද මේ රටට විශාල සංචාරක ප්‍රමාණයක් එනවා. ඒ විශාල සංචාරක පැමිණීමත් එක්ක මේ රටේ දැන් ගුවන් ගමන් යම් නැවත යථා තත්ත්වයට පත් වීගෙන යනවා. ඉතින් අපි අපිට මේ වෙනකොට ICO සංවිධානය කරපු විගණනයකින් අපිට දැනගන්න ලැබිලා තියෙනවා ලකුණු 90ක් අපිට හම්බෙලා තියෙනවා. අපේ ගුවන් සේවා අධිකාරියට ආසියානු කලාපේ හොඳ ආරක්ෂාවක් තියෙනවා. ඒ වගේම දැන් නව ගුවන් සේවා ගණනාවක් අපේ රටත් එක්ක ගුවන් ගමන් ආරම්භ කරලා තියෙනවා අලුතෙන්. එතකොට දැන් ගරු අමතුමා මූලික වෙලා පලාලි අපේ අභ්‍යන්තර ගුවන් ගමන් වලට තිබිච්ච රක්ෂණ ගාස්තු අඩු කරලා දැන් මේ වෙනකොට අභ්‍යන්තර ගුවන් ගමන් වැඩි කරලා තියෙනවා. දැන් උදාහරණයක් දැන් පලාලි ගුවන් තොටුපළ මේ වෙනකොට ඉතාම සක්‍රිය මට්ටමක තියෙනවා. ඒ වගේම දැන් මත්තළු ගුවන් තොටුපළේ වර්ධනයක් තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් ගරු අමතුමාට ස්තුතිවන්ත වෙනවා. හැබැයි දැන් නමුත් මේ අපි දැක්කා ඊයේ පෙරේද තිබිච්ච තත්ත්වයේ ගරු සභාපතිතුමනි, අපේ ජාතික ගුවන් සේවය පිළිබඳව අපිට සැබෑවටම සන්තෝෂ වෙන්න පුළුවන්ද කියන කාරණේ. දැන් අපි මේ සභාවේ මොනව කතා කරත් ගරු අමතුමන් මෙතන ඉන්න නිසා අපි දැක්කා පහුගිය පුවත්පත්වල දැන් අද පත්‍රෙත් මම දැක්කා තියෙනවා පැය 12ක් එක ගුවන් යානයක් ප්‍රමාදයි. දැන් මේ වෙනකොට රුපියල් කෝටි 37,000ක පාඩුවක් අපේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිසා අපිට වෙලා තියෙනවා. දැන් මම දැක්කා ලිපි එක තියෙනවා මේ ශ්‍රී ලංකන් ආයතනය නිසා අපේ රටේ හැම පුරවැසියෙක්ම රුපියල් 32,000ක් ණයයි. ඉතින් එතකොට මේවා ගැන අපි බොහොම විමසිල්ලෙන් කල්පනා කරලා බලන්න ඕන. මේ ගුවන් ගමනක් යනවායි කියන්නේ ගරු සභාවේ බස් එකක කෝච්චි එක යනවා වගේ එකක් නෙවෙයි. දැන් සමහරක් වෙලාවට විවිධ රටේ විවිධ වැඩ දාගෙන විදේශ ගමන් යනකොට එහෙමනම් ගමනාන්තය තව ගුවන් තොටුපළ ගිහිල්ලා එතනින් තව ගුවන් යානයක් කරගෙන යන ට්‍රාන්සිට් ෆ්ලයිට් එකක්. ඉතින් සමහරලාට මේ ගුවන් යානය ප්‍රමාද වුණොත් අර සියලු දේවල් විනාශ වෙනවා. ඉතින් එතකොට අපිට බරපතල විවේචනය ලක්කන වෙනවා අපේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පිළිබඳව. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක සරල කාරණයක් නෙවෙයි. අපි දැක්ක පහුගිය දවස් ටිකේ නේපාල කත්මන්ඩු අපේ සිසිල් ජයකොඩි අමතුමත් හිටපු ගුවන් යානයක් ප්‍රමාද වෙලා ඒ ගුවන් ගමන අවලංගු කරා. ඉතින් මේ ඒ නිසා මම හිතන්නේ මේ පිළිබඳව අපි ඉතාම දැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ කියන කාරණේ අපි කියන්නට ඕනේ. ඉතින් ඒ නිසා සමහර මේ නරක එතකොට දැන් අනිත්ත්වයේ මේ තත්ත්වයත් එක්ක මේ ඊයේ පෙරේද ඇති වෙච්ච තත්ත්වයත් එක්ක ඇමරිකන් ඩොලර් මිලියන 6 කාලාපයක් අපිට වෙලා තියෙනවා. ඉතින් එතකොට ගරු අමතුමා අපි දැක්ක පුවත්පත්වල මේ අදාළ ආයතන ගැනලා සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරනකොට සමහර අය කියන්නේ මේක මේ ගුවන් යානාවල තිබෙන තාක්ෂණික දෝෂ නිසා මේක වුණයි. නමුත් ඇත්තටම අපිට දැනගන්න ලැබිලා තියෙන ඒ කාරණේ නෙවෙයි. ඇත්තටම අපි කනගාටු වෙනවා මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමහර කෘත්‍ය සමිති. සමහර කෘත්‍ය සමිති අපේ රජය ගරු ඇමතිවරයා අපහසුතාවයටපත් කරන්න මේ හිතාමතාම මේ තත්ත්වය නැති කරලා තියෙනවා ඒකට කාරණ. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි පැහැදිලිව කියන්න ඕන රටක් හැටියට අපි බරපතල ආර්ථික දුෂ්කරතාවට මුහුණ දීලා දැන් අද ක්‍රමක්‍රමයෙන් අද මේක අපි ඉස්සරහට යන අවස්ථාව. අපි දැක්ක පහුගිය කාලේ කොවිඩ් කාලේ මේ රටේ සංචාරක වෙන්න පටන් ගත්තා විතරයි අනවශ්‍ය ආකාර වැඩ වර්ජන ඇති වුණා. ඉතින් අපි සමහරක් දේශපාලන පක්ෂ මේ සමහර අය බලාගෙන ඉන්නවා මේ රට ආර්ථික වශයෙන් කඩාවැටෙනකම්. සමහර අපේ පක්ෂ නාය කොටාගෙන ඉන්නවා බලාගෙන ඉන්නවා IMF දෙවෙනි ණය වාරිකේ අපිට නොලැබෙනකම්. ඉතින් ඒ වගේ තත්ත්වක ගරු සභාපතිතුමනි, මම හිතන්නේ මේක අපි දේශපාලනය කරන පැත්තකට දාලා මේ රට ගැන හිතලා කතා කල්පනා කරන්න ඕන කාලයක් එමිලා තියෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම මම හිතන්නේ අපේ වෘත්තීය සමිති මොන ආකාරයෙන් කටයුතු කරත් අපි මෙයාට කියන්නට ඕනේ මේ රට ගැන හිතලා
තමන්ගේ පටු දේශපාලන අභිමතාර්ථයන් පැත්තකින් තියලා මේ අපේ ජාතික ගුවන් සේවය ආරක්ෂා කරගන්න අපිට උදව් කරන්න කිව්වා. ඉතින් එහෙම නැත්නම් මං හිතන්නේ අද එක චෝදනාවක් තියෙනවා මේ ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කරනවා පෞද්ගලිකරණ කරන්න යනවායි කිය. ඉතින් මොකද්ද අපිට කරන්න වෙන්නේ? අපි රටක් හැටියට අපි අපේ ජාතික සම්පත් වලට අපි ආදරය කරන්නේ නැත්නම් අපි අපේ ජාතික සම්පත් අපි විනාශ වෙන ආකාරයට අපි කටයුතු කරනවා නම් මොකද්ද ගරු සභාපති වුණ අපිට කරන්න තියෙන්නේ? එහෙම නැත්නම් අපිට කරන්න තියෙන්නේ මේක හරියාකාර කරන්න පුළුවන් කෙනෙකුට මේක කරන්න දීලා මේක අපි මේ මේ අපි පැත්තකට වෙන එක. නමුත් මම 100%ක් ඒකට එකගෙ වෙන්න අපි දන්නවා කටාරයාවේස් කියන්නේ කටාරාජ්‍යයට අයිති ගුවන් සමාගම. මේකේ ගුවන් ඥානා 200කට එහා පැත්තේ තියෙනවා 5000ක විතර සේවකයෝ ඉන්න ඉතාම හොඳට ක්‍රියාත්මකයි. නමුත් අපේ ගුවන් සේවයට තාම අපි අවුරුදු බොහෝ ගාණක් මේක පඩම් අරගෙන උනත් අපිට අපේ කියලා කියන්න තාම ගුවන් ඥානයක් නැහැ. ඉතින් මම හිතන මේවා අපි බොහොම සැලකිල්ලෙන් අපි කතා කරල යුතු කාරණා කරු සභාපතිතුමනි. ඒ නිසා මම මේ අවස්ථාවේ කරු ඇමතුමක් ඉන්න වෙලාවේ කවුරු හරි මේක කඩාකප්පල් කිරීමක් කරන්න උත්සාහ කරනවා නම් පක්ෂපාඩ ભેද නොමල මම හිතන අපි නීති ක්‍රියාත්මක කරන්න ඕන කියන කාරණේ කියන. ඒ වගේම කරු ඇමතුමා තව යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා වරාය අධිකාරිය පිළිබඳව. දැන් මේ වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කලින් ශ්‍රී ලංකා මේ වරාය අමාත්‍යාංශ නියෝජිතක හිටියේ නැහැ. ගරු අමාත්‍යතුමා ඒකට සංශෝධනයක් කළා. දැන් කලින් හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ 9 හිටපුක 10 දක්වා වැඩි කරලා තියෙනවා. මේ හැම එකෙන්ම අදහස් කරන්නේ හොඳ සේවාවල් ලබා දෙන්න. හැබැයි තියෙන කනගාටුවට කාරණේ තමයි ගරු සභාපතිතුමනි මේ අපේ වරාය අධිකාරිය බැලුවත් වරාය අධිකාරියේ මාන සම්පත්තංශයේ බරපතල කඩාවැටීමක් තියෙනවා. සමහර සේවකවන්ට නිසිකාට උසස්වින් ලැබෙන්නේ නැහැ. ඉතින් එතකොට මේ තමන්ගේ ආයතනය ඇතුලේ සේවය කරන සේවකවන්ට තමන්ට ඒ ලැබිය යුතු නිසි උසස්වින් ලැබෙන්න නම් ඒ අය මම හිතන්නේ මන්දෝස්සහයි වෙනවා. ඉතින් මම හිතන්නේ ගරු අමතුමා ඒ අයගේ දුක් ගැන ලියහන්න වෙනම කමිටුපත් කළා. හොඳ ප්‍රශංසනීය වැඩපිළිවෙලක් ආරම්භ කළා දින අපි ඉල්ලීමක් කරන ගරු අමතුමා කවුරු කොහොම ගුවත් මම හිතන්නේ ඔබතුමා ප්‍රශස්ත වැඩපිළිවෙල අරගෙන යනවා. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා මම හිතන්නේ මේ අමාත්‍යාංශ හරහා විශාල ජාතික ධනයක් ජාතික ආදායමක් අපිට එකතු කරලා දෙන්න පුළුවන්. අන්න ඒ සඳහා ඔබතුමාගේ ශක්තිය ලබා දෙන එක නිල්ලිම අපි කරනවා. ඉතින් එතනදි මම හිතන්නේ අපි පක්ෂ විපක්ෂ හැමදෙනාගුම ඉල්ලීමක් කර තමන්ගේ පැටු දේශපාලන ප්‍රශ්න පැත්තකට දාලා අද රටක් හැටියට අපි මේ වැටලා ඉන්න තැනින් ඉස්සරහට යන්න අපි හැමදෙනාම එකතු වෙලා කටයුතු කරන්න ඕනේ කියන ඉල්ලීම කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුති වන්දනා කරනවා සභාපතිතුමනි.
ගරු නියෝජ්‍ය ඇමතුමා බොහොම ස්තුතියි ඔබතුමාට. මීළඟට ගරු කබීර් හසීම් ඇමතුමා ඔබතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. මොහාන්ඩි සිල්වා මන්ත්‍රීතුමා කිව්වා මේ සියලු දෙනාම රට ගැන හැඟීමක් ඇතුව කටයුතු කරන්න ඕනේ කියලා. වෘත්තීය සමිති සමාජිකයන්ට විශේෂම කියන්න ඕනේ කියලා. අපිට පේනවා මේ රටේ හැමෝම රට ගැන හැඟීමක් ඇතුව තමයි කටයුතු කරන්නේ. හැබැයි රජය හැර දැන් අපේ කාංචන විජේසේකර මන්ත්‍රීතුමා මේක ඇතුලේ ඉන්න නිසා එතුමා කිව්වා ආයෝජකයෝ මේ රටට එන්නේ ලාභයක් ගන්න නැතුව පාඩුවක් විඳින්න නෙවෙයි කියලා. අපි ඒක දන්නවා. අපිට තේරෙනවා. අපි කියන්නේ අපි දකිනවා මේ ආණ්ඩුව ආයෝජකයන්ට ලාභයක් අරන් දෙන්නට පැනපැන දෙනවා. හැබැයි රටට ලාභයක් ගැනීම සඳහා රටේ ලාභය ආරක්ෂා කරන්න කටයුතු කරන්නේ නැහැ. අපේ ප්‍රශ්නය ඔබතුමන්ලා එක්ක අපට එකඟ වෙන්න බැරි තැන තමයි මේ අවුරුදු එකහමාර ඇතුළ මේ රටේ ආර්ථික අර්බුදයක් ආවට පස්සේ මෙහි අපේ රාජ්‍ය සම්පත් විකුණන්නේ කිසිම ක්‍රමවේදයකින් තොරව. දැන් තෙල් සංස්ථාවේ අර සිනෝපෙක් සහ අනෙත් සමාගම් ටික ගේන්නේ ප්‍රසම්පාදන කටයුතු ක්‍රමවේදයකින් තොර. එතන තමයි අපේ ප්‍රශ්නය තියෙන්නේ. ලාභ ලබන විවිධ ආයෝජකයන්ට එන්න ඉඩ දෙන්න පුළුවන්. පැහැදිලි ක්‍රම ප්‍රසම්පාදන කටයුතු විනිවිදභාවයෙන් කරලා නැහැ. අපි දකිනවා දැන් ශ්‍රී ලංකනගේ මගේ වෙලාව දෙන්න බෑ, සමාවෙන්න මගේ වෙලාව දෙන්න බෑ, ඔබතුමාගේ වෙලාව කියන්න උත්තර දෙන්න. ඒ වගේම තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවය වුණත් ඊළඟට කිසිම අනුමැතියේ ප්‍රසම්පාදනයෙන් තොර කරනවා නම් අපි ඒකට විරුද්ධයි. අපි මං දෙන්නේ මගේ වෙලා දෙන්න එතුමාට උත්තර දෙන්න පුළුවන්. එතුමාට උත්තර දෙන්න පුළුවන් එයාගේ වෙලාවේ. මට දුන්නේත් නැහැ. ඒ නිසා මම කියන්නේ මේ හොර මේ තමන්ගේ දූෂණය වසා ගන්නට
ගරු බන්දුවා ඔබතුමා
පිලාස්තිනේ ඕක කරන්න
ගරු බන්දුවා ඔබතුමා වෙලාව දෙනවා
මේ රටේ ජාත්‍යන්තර පරීක්ෂණ
ගරු බන්දුවා
පිළිවෙල කතා කරලා
කපිදාසුම ඔබතුමා වෙලාව දෙන්න
ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි අපි ආණ්ඩු පක්ෂේ වෙලාවෙන් ගන්නෙ මෙතුමා සභාව නොමග යවනවා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරලා නෙවෙයි අපි තෙල් ආනයනය කිරීමේ සමාගම් වලට අවස්ථාව දුන්නේ කියලා අභිලාෂ කැඳවීම කරේ පසුගිය ජූලි මාසේ ජූලි මාසේ අභිලාෂ කැඳවලා ඒකට සමාගම් 26ක් ආවා ඒ 26 අතරින් ඊට පස්සේ ඔවුන්ගේ නැවතවතාවක් RFP කැඳවලා අවුරුද්දක ක්‍රියාවලියක් ගිහිලා තමයි ඔවුන්ට අවස්ථාව දුන්නේ ඔබතුමාට පුළුවන් අධිකරණයට ගිහිල්ලා ඕනනම් අභියෝග කරන්න ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුගත වෙලා නැත්තම් ඔබතුමාලා එහෙම කරන්න නැතුව මෙතන ඇවිල්ලා බොරු කියන්න හදන්න එපා අද වුණත් අධිකරණයට යන්න කියලා මම අභියෝග කරන්න පුළුවන්
නම්
ගරු ඇමතුමනි අපි ඒක කරනවා හැබැයි ඒ වගේම තමයි ශ්‍රී ලංකන් එකත් අපි කියන්නේ දැන් මේ ජාත්‍යන්තර පරීක්ෂණ පිළිබඳව දැඩි විරෝධතාවයක් ආවා ලොකු විවේචනයක් ආවා ජනාධිපතිවරයා ගිහිල්ලා කරපු ප්‍රකාශය පිළිබඳව දැන් අපි අපේ ස්වෛරීත්වය අපේ අධිකරණයේ ස්වාධීනත්වය සහ අපේ රණවිරුවන්ට අපේ ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව පිළිබඳව අපිට හැමෝම වගේ අපිට අයිතියක් අවශ්‍යතාවයක් තියෙනවා අපි ඒක දිවිහිමියෙන් රකින්නවා හැබැයි ඔය ජාත්‍යන්තර පරීක්ෂණ කියලා පෙන්න රජයේ ඒවම්ුවාවෙන් හමුදාව බේරන්න ඕනේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරන්න ඕනේ කියලා රජයේ දූෂිත බැම්ම වසා ගන්නට ඒක බදාමයක් හැටියට පාවිච්චි කරන්න ඒකට අපි අත ඔසවන්නේ නැහැ. අපි දන්න ආණ්ඩුවේ හොර දූෂිත වැඩවලට තමන් මොකද කරන්නේ? දැන් මේ ඔක්කොම රට ගැන කතා කරන ජාත්‍යන්තර බලපෑම් ගැන කතා කරන මේ ආණ්ඩුවම තමයි බැසිල් රාජපක්ෂ මහත්තයා යටතේ තෙල් ටැංකි ටික දුන්නේ තුට්ටුවට. ඒකේ ප්‍රසම්පාදන ක්‍රමවේදයක් තිබුණාද? ඈ ඛනිජ තෙල් සංස්ථාවේ තිරුකුණාමලයේ තෙල් ටැංකි ටික නිකම්ම දුන්නා ඉන්දියාවට. එතකොට ඒක දුන්නේ ලියලා අත්සන් කරලා දුන්නට පස්සේ අද ඒ තෙල් ටැංකි වලට ඩොලර් බිලියන 2ක්වත් ගන්න තිබ්බා. ඒක හරියට සාකච්ඡා කරලා තිබුණා නම්. හැබැයි ඒ වගේම තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මොකද කරේ? අදානි සමාගමට දුන්න වරාය. ඒක කොහොමද දුන්නේ? ප්‍රසම්පාදන ක්‍රමවේදයක් තිබුණාද? දැන් අද ලෝක බැංකුව IMF එක කියන්නේ ඒව නවත්තන්න කියලා. එතකොට නිමල් සිරිපාල ඇමතුමා මෙතන ඉන්නවා. මම අද කතා කරන්නේ වරාය ගැන. ගරු ඇමතුමනි, මම පෙන්වන්නම් සමග ජන බලවේගය විපක්ෂයක් හැටියට දැඩි ලෙස විරුද්ධ වුණා. මොකද වරාය ඇතුලේ තිබුණ අක්කර 14ක් දැනුත් ප්‍රසම්පාදන කටයුතු දැන් ඒ ඇමතිවරයා කියනවා එයා තෙල් ලබා ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුත්තක් පිළිපදිනවා කියලා. හැබැයි රජයේ ප්‍රතිපත්තිය එහෙමද? දැන් වරාය ඇතුලේ අක්කර 14ක ඉඩමක් තිබුණා. අපේ රටට අවශ්‍ය වෙලා තිබුණා සැපයුම් සහ සේවා සැපයුම් සහ ගබඩා සංකීර්ණයක් වරාය ඇතුලේ. ඒක අවශ්‍යයි. අපි ඒක පිළිගන්නවා. ඒ කියන්නේ ලොජිස්ටික්ස් ඇන්ඩ් වෙයාර්හවුස් සර්විසස්. එතකොට IMF එකයි ලෝක බැංකුවයි කෙලින්ම කියලා තියෙනවා ප්‍රසම්පාදන ක්‍රමවේදය පිළිපදින්න කියලා. හැබැයි එහෙම කියද්දි කලම්බෝ ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් CITC එකයි චයිනා මර්චන්ට් එකයි එකතු වෙලා මොකද කරේ? අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් එකක් දැම්මා. දාලා අක්කර 14ක ඉඩම් ප්‍රමාණයක් අපේ වරාය ඇතුලේ කිසිම ප්‍රසම්පාදන කටයුත්තකින් තොර මේ රජය බාර දුන්නා. මම ඒක කියන්නම් ක්‍රමේ වුණේ කොහොමද කියලා. බලමු ඔබතුමා උත්තරේ දෙන්න.
අනුම තමයි එක්කලා තිනේ. ඒ ගැන මම සම්පූර්ණ උත්තරයක් දෙනවා.
හරි, උත්තරේ දෙන්න අමතුමා. මම චෝදනාව කරන්න 2021 ජූලි මාසේ 21 වෙනිදා රෝහිත අබේග ගුණවර්ධන ඇමතිවරයා ඉන්නකොට කැබිනට් පත්‍රිකාවක් දාලා ඒක 2021 ජූලි 26 අනුමත වුණා. කැබිනට් පත්‍රිකාව මගේ අතේ තියෙනවා. ඒකේ කොන්දේසි තියෙනවා. කැබිනට් පත්‍රිකාව අනුව BOT ගිවිසුමකට වසර 35කට බදු කාලය යටතේ ඒක දෙනවා ස්පෙෂල් SDP ප්‍රොජෙක්ට් එකක් හැටියට. එතකොට විශේෂ ව්‍යාපෘතියක් හැටියට සියලුම පහසුකම් එක්ක. එතකොට 2021 අගෝස්තු 9 වෙනි දින තවත් කැබිනට් පත්‍රිකාවක් දාලා ඒක සනාථ කරනවා කැබිනට් එකෙන් ඒ කොන්දේසියට දෙන්න. එතකොට ප්‍රසම්පාදන කටයුත්තක් කරලා නැහැ වෙනකොට. එතනදී ආයෝජන රාමුවේ 3 වෙනි වගන්තියේ යටතේ තියෙන කොන්දේසියට වාර්ෂික බදු ගාස්තුව දෙනකොට මේ වගේ ව්‍යාපෘතියකට තක්සේරු කිරීම රාජ්‍ය තක්සේරු දෙපාර්තමේන්තු අනුව එහෙ ලබා දිය යුතුයි. එතකොට රාජ්‍ය තක්සේරු දෙපාර්තමේන්තුවේ වාර්ෂිකව 3%ක් ඒ අය කරන ඉඩම්බල අයකිරීමේ ගාස්තුව වැඩි කරන්නත් ඕනේ. ඒක තමයි BOT ආයෝජනයේ තියෙන ක්‍රමවේදය. එතකොට ගරු ඇමතුමනි, රජයේ ප්‍රධාන තක්සේරුකරුවා 2022 හත්වෙනි මාසේ 22 වෙනිදා මංගාව තියෙනවා එතුමාගේ මේ වාර්තාව. මං ඒක හැන්සත්ගත කරනවා. එතනදී එතුමා ඒ ඉඩමට තක්සේරු කරනවා රුපියල් බිලියන 1.2ක් වාර්ෂික බදු ගාස්තුව බද්ද. ඒ කියන්නේ රුපියල් කෝටි 129ක් වර්ෂයකට. හැබැයි 2022 ඩිසැම්බර් මාසේ 22 වෙනිදා තවත් කැබිනට් පත්‍රිකාවක් යනවා. ඒ කැබිනට් පත්‍රිකාවේ කියනවා සාකච්ඡාවල් සාර්ථක වුණේ නැහැ. එනිසා ඒ සාකච්ඡාවල් නැවත ආරම්භ කරලා අපි නැවත මේ අලුත් කොන්දේසි වලට යටත්ව මේ අක්‍ර 14 දෙන්න යනවායි කියලා. හැබැයි කැබිනට් එකට අවශ්‍ය තොරතුරු හරියට පෙන්වා දෙන්නේ නැහැ. මම දන්නේ නැහැ ඒ අනුව නිලධාරින්ලා සහ එම අමාත්‍යාංශයේ නිලධාරින් සහ ඇමතිතුමා අවශ්‍ය විස්තර ටික එදා ලබා දීලා නැහැ. ඒ අලුත් කැබිනට් පත්‍රිකාව අනුව මේ රටට ලොකු පාඩුවක් සිදු වෙලා තියෙනවා. පළවෙනි එකෙත් ප්‍රසම්පාදන කටයුතු වලට නිරත වෙලා නැහැ. දෙවෙනි එකෙත් නිරත වෙලා නැහැ. ඒ කැබිනට් පත්‍රිකාවේ 1.4 වගන්තියේ කියනවා රජයේ තක්සේරුවට එකඟ නොවන බවත්. ඒ තක්සේරුවට ඒ සමාගම චයිනා මර්චන්ට් එකඟ වෙන්නේ නැහැ කියලා සහ අවුරුදු 35කට එකඟ වෙලා තිබුණු බදු ගිවිසුම අවුරුදු 50කට වැඩි කරන්න තීරණය කරනවා. අපේ BOT ව්‍යාපෘති ලංකාවේ සමස්තයක් වශයෙන් ගත්තා නම් අපි BOT දීලා තියෙන අවුරුදු 35යි. දැන් මේ ඔක්කොම වෙනස් කරලා මේ ගිවිසුමේ අලුතෙන්ම කිසිම ක්‍රමවේදකින් තොර මේක බාර දීලා තියෙන බව අපිට පෙනී යනවා. දැන් අමාත්‍යංශයත්, ඒ කියන්නේ වරාය අමාත්‍යංශයත්, මුදල් අමාත්‍යංශයත් එකතුව තමයි නෙගෝෂියේටින් කමිටියක් පත් කරන්නේ. ඒ නෙගෝෂියේටින් කමිටුව ගත්තම ඒගොල්ලෝ එකඟ වෙලා තිබුණා අවුරුදු 35කට මේ ඉඩම දෙන්න. ඒගොල්ලෝ එකඟ වෙලා තිබුණා රුපියල් කෝටි 129ක පළවෙනි අවුරුදු 4කට වාර්ෂික බද්දක් ආය කරන්න ඉඩමේ. හැබැයි මේ ඔක්කොම වෙනස් කරලා අන්තිමට අත්සන් කරලා තියෙන්නේ CICD නැත්නම් චයිනා මර්චන්ට් එකත් එක්ක සම්පූර්ණයෙන්ම වෙනත් කොන්දේසි යටතේ. ඒක කොහොමද වෙලා තියෙන්නේ? නෙගෝෂියේටින් කමිටි එක මොකද්ද කියන්නේ? CICD එක වෙනස් කරපු නිසා, ඒගොල්ලෝ එකඟ වුණේ නැති නිසා අපි මේ කොන්දේසි ඔක්කොම වෙනස් කරනවා කියලා කැබිනට් එකට ගිහිල්ලා මේක වෙනස් කරලා දාලා තියෙනවා. දැන් මෙතන තමයි ප්‍රශ්නේ එන්නේ ගරු ඇමතුමනි. මේ නෙගෝෂියේටින් කමිටි එකට කිසිම අයිතියක් නැහැ කැබිනට් අනුමැතියක් නැතුව කොන්දේසි වෙනස් කරන්න. හැබැයි මේක වෙනස් කරලා තියෙනවා. එක පැත්තකින් මම ඔබතුමාගෙන් අහන ප්‍රශ්නය පෞද්ගලික සමාගමක්. ශ්‍රී ලංකාවේ පෞද්ගලික සමාගමකට මේ ව්‍යාපෘතියෙන් 15%ක අයිතිය ලබා දීලා තියෙනවා. මොන පදනමින්ද ඒගොල්ලන්ට 15% ලබා දෙන්නේ? ඒගොල්ලෝ මොකද්ද කරන ආයෝජනේ? ඒගොල්ලොත් එක්ක ඒ ප්‍රසම්පාදන කටයුතු වලට ගිහිල්ලා ලංකාවේ විවිධ පුද්ගලික සමාගම් වලට මේක විවෘත කරාද? ඇයි මේ එක සමාගමකට දෙන්නේ? ඒක අපේ ප්‍රශ්නයක්. ඊළඟට නැවත සාකච්ඡා කළ බදු ගාස්තුව වෙනස් කරලා තියෙනවා. ඒ බදු ගාස්තුව විශාල වශයෙන් වෙනස් කරලා තියෙනවා. ඊළඟට ඒක මම ඔබතුමාට කියන්නම්. ඒක ඇති වෙන පාඩුව. ඒ බදු ගාස්තුව වෙනස් කරලා තියෙන්නේ මේ විදිහට. රජයේ තක්සේරුකරුවා, රජයේ ප්‍රධාන තක්සේරුකරු මේක තක්සේරු කරලා තියෙන එක වසරකට ඩොලර් මිලියන 3.8කට ඉඩම් බදු ගාස්තු හැටියට අය කරන්න කියලා එක වසරකට. ඒ කියන්නේ රුපියල් කෝටි 129ක් අවුරුද්දකට. හැබැයි අලුතෙන් අත්සන් කරලා තියෙන ගිවිසුමේ ඒක මා අවුරුද්දකට ඩොලර් 105ක් විතරයි අය කරන්නේ. ඒ කියන්නේ වාර්ෂික 130ක බදු වැඩි කිරීමත් අවලංගු කරලා තියෙනවා. එතකොට ඒකෙන් ඇතිවෙන පාඩුව, පළවෙනි වසර 4ට ඇතිවෙන පාඩුව, ලංකාවට ඇතිවෙන පාඩුව ඩොලර් මිලියන 12යි. පළවෙනි අවුරුදු 4ේ ඩොලර් මිලියන 12ක් පාඩු වෙන ප්‍රසම්පාදන කටයුතු වලට ගියේ නැති නිසා. එතකොට ඊළඟට ඉතුරු වසර 36ක කාලයක් ඩොලර් මිලියන 2ක් සහ 133 වැඩිවීම නැති නිසා පාඩුව ඊළඟ අවුරුදු 36ේ පාඩුව ඩොලර් මිලියන 54යි. දැන් මේ දෙක එකතු කරුවාම මේ ව්‍යාපෘතියෙන් දැන් අත්සන් කරලා තියෙන ගිවිසුම අනුව රටට ඇතිවෙන සමස්ත පාඩුව ඩොලර් මිලියන 73ක් කියලා අපි විශ්වාස කරනවා. එතකොට ඒක රුපියල් වලින් ගත්තම රුපියල් බිලියන 23යි නැත්නම් කෝටි රු මිලියන 2000 කෝටි 2300යි. දැන් මේ පාඩුව සිද්ධ වෙන්නේ ඔබතුමන්ලා ප්‍රසම්පාදන කටයුතු වලට නොගිය නිසා. මේ ව්‍යාපෘතියට විශේෂ සහන දීලා ආයෝජනය කරන ඒ සමාගම ඔබතුමන්ලාට කරන බලපෑම් මත මේක විශේෂ සහන ඒගොල්ලන්ට ලබා දීලා රටට ලොකු පාඩුවක් සිද්ධ කරලා තියෙනවා කියන එක තමයි අපේ හැඟීම. ඒ නිසා අපි විපක්ෂයක් හැටියට කියන්නේ මේක වහාම අවලංගු කරන්න. මේක කරන්න බෑ. මේ විදියට මේක කිසිම විනිවිදයකින් තොර කරලා තියෙන එකක් කියලා තමයි අපි හිතන්නේ.
ඔබතුමාට විනාඩි දෙක කාලයක් තියෙනවා. විනාඩියක් දීලා තියෙනවා මන්තුමා.
හරි.
වැඩිපුර දුන්න විනාඩිය.
ගරු මන්ත්‍රීතුමනි, ඒ පමණක් නෙවෙයි. අද මේ වෙනකොට ලෝක බැංකුව ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි දාලා ඊයේ පෙරේදාත් අපේ අය කරන ලද අපේ බදු රාජ්‍ය බදු පිළිබඳව ලොකු කඩාවැටීමක් තියෙන බදු සහන නවත්තන්න කියලා තියෙද්දි රජයත් මේ රටේ ඉන්න ලොකු පොඩි සියලුම අයගෙන් බදු අය කරන ලොකු වැඩපිළිවෙලක් කරද්දි ඔබ මේ අත්සන් කරලා තියෙන ගිවිසුමක විදේශ සේවකයන් 50 දෙනෙකුට සම්පූර්ණයෙන්ම බදු රහිතව ඒගොල්ලන්ගේ පඩි ලබා ගැනීමේ සහනය ලබා දීලා තියෙනවා. මේක අසාධාරණයක්. මේ රටේ වැඩ කරන අපේ ඉංජිනේරු මහත්වරුන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඔබතුමා ඒගොල්ලන්ගේ බැටුප් වැඩි කිරීම ඉඩ දෙන්න බෑ කියලා කියනවා. ඒ සේවාවේ ශ්‍රී ලාංකික විශේෂඥයන්ට බදු අය කරනවා. හැබැයි චීනෙන් එන විශේෂඥයන්ට ඔබ අවුරුදු 35කට කොහෙද බදු සහනයක් දෙන්න යනවා. මේක සාධාරණද? එනිසා මේක අර ප්‍රසම්පාදන කටයුතුන් තොරව කරන්න ගිය ව්‍යාපෘතියක් නිසා මේක අපි දකිනවා මේ වගේ අඩුපාඩු කීපයක්. ඒ පමණක් නෙවෙයි, මේ ගිවිසුම අත්සන් කරන්න තිබුණේ අවුරුදු 35කට. කිසිම තැනක SDG ප්‍රොජෙක්ට්ස් ස්ට්‍රැටජික් ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් අපි අවුරුදු 35කට වඩා අත්සන් කළා නැහැ. ඔබතුමන්ලා ඇයි අවුරුදු 50කට මේක අත්සන් කළා තියෙන්නේ? ඒතොර අපි ඒ අවුරුදු 50කට අත්සන් කළා තියෙන්නේ රජයේ තක්සේරුකරු තක්සේරු කරපු ඒ ගානට වඩා අඩු ගානකට. ඒතොර දැන් අවුරුදු 50කටම ගන්නකොට සමස්තයක් වශයෙන් අපට කෝටි නැත්නම් ඩොලර් මිලියන 73ක වාගේ සමස්ත පාඩුවක් මේ රටට සිද්ධ වෙනවා. ඉතින් ගරු මන්ත්‍රීතුමනි, ඒ නිසාම තමයි අපි දිගටම කියන්නේ මේ රජයේ හැම දෙයකටම මේ යන අලුත් ප්‍රතිව්‍යුහගත කිරීම කියන වැඩසටහන මුවාවෙන් මේ රටේ රාජ්‍ය සම්පත් ප්‍රසම්පාදන කටයුතු වලට තොරව මේවා විකුණන මේකේ කිසිම විනිවිදයක් නැති වගවීමක් නැති ක්‍රමවේදයට අපි තරයෙන් අපේ විරෝධය පළ කරනවා වගේම මේ අත්සන් කර මේ ගිවිසුම ඔබ අවලංග කර යුතුයි කියන හැඟීම තමයි විපක්ෂයේ හැඟීම. ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මේ කණක හේරත් ගරු රාජ්‍යමත්තුමා, ඔබතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා.
බොහොමත්ම ස්තුතියි මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි. අද සිවිල් ගුවන් සේවා සංශෝධන පනත් කෙන්දුපතේ ඒ වගේම රෙගුලාසිත් ඉදිරිපත් කරන අවස්ථාවේ කතා කරන්න ලැබීම පිළිබඳව සතුටටපත් වෙනවා. විශේෂයෙන්ම අපි ඇත්තරම මේ සේවාවන් අද මේ සංශෝධනය වෙන සේවාවන් දිහා බැලුවාම අපිට හොඳ ලාභ ලබන හොඳ රජයෙන් ශක්තියක් ලබා දෙන්න පුළුවන් ගුවන් සේවක් තිබුණා නම් අපිට ඇත්තටම මේ සේවාවන් ටික ඒකාධිකාරයක් හැටියට පවත්වාගෙන යන්න හැකියාවක් තිබුණා. නමුත් අද අපි මුණ දීලා තියෙන මේ ගැටලුත් සමග විශේෂයෙන්ම පසුගිය කාලේ අපේ රටේ ඉන්ධන නැති වුණාම අපේ රටේ තියෙන මේ ගුවන් යාන එහෙම නැත්නම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ තිබ්බ ගුවන් යානා පමණක් නෙමෙයි විදේශ රටවල ඉඳලා පැමිණෙන ගුවන් යානාවන් පවා දැන් වෙනත් රටවල් වලට ඉන්දියාවට විශේෂයෙන්ම ඉන්ධන ගහගන්න යන්න සිදු වුණා. ඒක නිසා මේ ආකාරයෙන් මේ සේවාවන් වෙනත් පාර්ශ්වයන් වලට ලබා දෙන්න කටයුතු කිරීම අද අපි මං හිතන්නේ මේකට කැමැති නැති වුණත් අනුමත කළ යුතු තියෙනවා. ඒ වගේම තමයි පිරිසුදු කිරීම, ඒ වගේම අර සහාය, ඒ වගේම බිම් මෙහෙවර, ඒ කියන්නේ ග්‍රවුන්ඩ් හෑන්ඩ්ලිං ලබා දීම. දැන් බොහෝ දෙනෙක් කතා කරනවා ඇත්තරම මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ලාභ ලබන ආයතන තියෙන්නේ යටතේ තියෙන්නේ මේකේ බිම් එහෙම නැත්නම් ග්‍රවුන්ඩ් හෑන්ඩ්ලිං එහෙම නැත්නම් කේටරින් ආහාර ලබා දීම වැනි සේවාවන් පමණක් කියලා. නමුත් අපි ගරු අමාත්‍යතුමාගෙනුත් ඉල්ලීම කරනවා විශේෂයෙන්ම මේ ගුවන් සේවාව විකුණන්න දැනටමත් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඒක අද විතරක් නෙමෙයි පහුගිය ආණ්ඩුවේ අපේ කබීර් හෂීම් අමාත්‍යතුමන්ලා ඉන්නකොටත් ඒකට අපහසුතාවයකට පත් වෙලා තිබුණා. අද තියෙන ඒ ගුවන් සේවාවේ තියෙන ණය නිසා ඒක නිසා මම හිතන්නේ මේ අවස්ථාවේදී එක එක්කෙනාට චෝදනා කරනවට වඩා විශේෂයෙන්ම මේකේ අපි ඉදිරියට යන්නේ කොයි ආකාරයෙන්ද කියන එක අපි සියලු දෙනාම තේරුම් අරගෙන ඒ වෙනුවෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත්. මොකද මේ ගුවන් සේවාව අපිට අපේ රටේ ගුවන් සේවාවක් හැටියට විශේෂයෙන්ම අපේ රටේ සංචාරකයන් ගෙනේම ඉතාමත් වැදගත් කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපේ රටේ සේවාව මේ ගුවන් සේවාව මේ ලබා දුන්න සේවාවන් දිහා බැලුවම අනිත් ගුවන් සමාගම් සමග සංසන්දනය කරද්දී ඉතාමත් ඉදිරියට ඉන්නවා. ඒක නිසා මං හිතනවා මේකෙදී අපි මේ ලාභ ලබන මේ යටතේ තියෙන ආයතන පමණක් නැමේ සියලු දෙනාම එකට සියලුම ආයතනෙම සමූහයක් ඇතියට මේක අපි කොටස් විකුණනවා නම් කොටස් වෙනත් පාර්ශවයකට ලබා දෙන්න කටයුතු කරන එක තමයි වැදගත් වෙන්නේ කියන එක මේ අවස්ථාවේ අපේ ගරු අමාත්‍යතුමාට සිහිපත් කරනවා. විශේෂයෙන්ම බොහෝ දෙනෙක් කතා කරන්නේ අද ගුවන් සේවාවේ ලාභ ලබන ආයතන දෙක පමණයි. නමුත් මේක යටතේ තියෙනවා ඊටත් වඩා අපිට වටිනාකමක් ඇති ආයතන. අපේ කතා කරොත් අපේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යටතේ අපිට තියෙනවා මම හිතන්නේ දකුණු ආසියාවේ පළවෙනි යටම යුරෝපා ඒ සංගමේ යාසා කියන ඒ සිවිල් ගුවන් සේවා අධිකාරියේ යටතේ අපිට ලබා ගන්න පුළුවන් 145 147 කියන ඒ මේ අපි ඒ බලපත්‍ර ලබා ගත් එකක් තමයි විශේෂයෙන්ම අපේ ඉංජිනේරු සේවාව. අපේ ඉංජිනේරු සේවාව ඉතාමත් වැදගත් කාර්යයක් කරනවා. ඒ වගේම තුන්වැනි පාර්ශවකයටත් අපි එක කාලයකදී දැනුත් මා හිතන්නේ ක්‍රියාත්මක වෙනවා. අපි මේන්ටේනන්ස් වලට ඒ අවස්ථාව උදා කරලා දුන්නා. ඒකෙන් ලොකු ලාභයක් ලබා ගත්තා. ඒක නිසා අපි මේ එක් එක් ඇතුලේ තියෙන මේ ආයතන වෙන වෙනම විකුණන ගැන හිතනවට වඩා අපිට මේ ඉංජිනේරු සේවාව ගැන අපිට කතා කරන්න පුළුවන්. ඒක ඉතාමත් වැදගත් කාරණාවක්. ඒ වගේම තමයි අපි ලබා දෙනවා පුහුණුව. මේකේ තියෙනවා ගුවන් පුහුණු පාසලක්. ඒකත් ඉතාමත් වැදගත්. ඒකත් අපි අර යුරෝපා සංගමයට අනුකූලව ක්‍රියාත්මක කරන 147 යටතේ ක්‍රියාත්මක කරන ගුවන් පාසලක්. ඒක ඉතාමත් වැදගත්. මේ ප්‍රදේශයේ ගුවන් නියමුවන් පමණක් නෙමෙයි ගුවන් ඉංජිනේරුවන් ඒ සහතික ලබා දීමේදී ඒක ඉතාමත් වැදගත්. ඉතින් මේවත් අපේට තියෙන ඉතාමත් වටිනාකමක් තියෙන ඉතාමත් ඒ ඇසට්ස් ඇටියට අපි මේක බලන්න ඕනේ. ඒක නිසා අපි මේවා එකපාරටම මේ විකුණන්න කටයුතු කරනවා නම් ඒක වැරදි. ඒ නිසා අපි පිළිබඳව කටයුතු කරන්න ඕනේ. දැන් අද අපි ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන කතා කරොත් පසුගිය සති කිහිපය තුලදී නොයෙකුත් ආකාරයේ විද්‍යුත් මාධ්‍ය ඊළඟට මේ සියලුම මාධ්‍ය වලින් ඒ සියලු දෙනාගෙන් විවේචනය කරනවා. ඉතින් මේ විවේචනය කරන්න මොකද්ද හේතුව කියලා පළවෙනියටම අපි බැලුවොත් එහෙම පළවෙනි දේ තමයි මේකේ මේ තියෙන පරක්කුව. එහෙමත් නැත්නම් කැන්සල් කරන එක, ෆ්ලයිට් කැන්සල් කරන එක. ඉතින් මේකට හේතුව අපි හොයාගත යුතුයි. අපේ තියෙන අද මේ බලෑණිය ඉතාමත් පරණ බලෑණියක්. මේක වෙනස් කරන්න ඕනේ. මේක නව ගුවන් යානා ගන්න ඕනේ. පසුගිය වර්ෂයේදී මේ යෝජනාව මම හිතන්නේ මෙතුමාම ගෙනාපුවාම ඒකට විපක්ෂයෙන් විරුද්ධ වුණා. එදා අපි මූල්‍ය අර්බුද වලට හිටපු අවස්ථාවක මේක ගේන්න එපා, අපි නවත බදු ක්‍රමයට ගුවන් යානා ගන්න එපා කියලා එදා නතර කරා. නමුත් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. එදා අපි නව ගුවන් යානා ගත්තා නම් අපිට බදු ක්‍රමයට නව ගුවන් යානා ගත්තා නම් එදා හොඳ සේවාවක් ලබා දෙන්න පුළුවන්. මේ අඩුපාඩුව තියෙන ගුවන් යානා ප්‍රමාණය එතකොට නැති වෙනවා. අද මුළුමලින්ම පරණ වෙච්ච මේ බලයණියක් තියෙන්නේ. මේක ඉතාමත් කඩිනමින් වෙනස් කරන්න ඕනේ. අපි ගරු ඇමතුමාගෙන් ප්‍රශ්න කරද්දිත් ඒකේ එතුමා දුන්න පිළිතුරු තමයි දැනට මේ තියෙන තත්ත්වය අනුව ගුවන් සේවාවේ තියෙන ප්‍රතිරූපය නිසා අද බදු ක්‍රමයට පවා ලබා දෙන්න කැමැත්තක් නැහැ. වෙනත් ඒ බදු සමාගම් ලබා දෙන්න කැමති නැහැ. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන්ම ජනමාධ්‍යයෙන් සහ අපේ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීම කරන්නේ අර මේ ගුවන් සේවාව ආරක්ෂා කරන්න නම් අපිට හොඳ මේක කොටස් වෙළඳපොළට ගෙනියන්න කොටස් විකුණන්න හරි හැකියාවක් තියෙන්නේ මේකේ ප්‍රතිරූපය ගොඩනගා ගත්තොත්. එහෙම නැතුව පොඩ්ඩක් පරක් වුණා, එහෙම නැත්නම් ඒක කැන්සල් වුණා කියන තැනේ නැතුව අපි මේක ආරක්ෂා කරගන්න කටයුතු කර යුතුයි. අපි කවුරුත් කතා කරන්නේ නැති එක කාරණාවක් තමයි මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලෝකයේ තියෙන නිර්පාත්‍රිතම, එහෙම නැත්නම් සේෆ්ටි අතින් බැලුවොත් තියෙන ප්‍රධානම ගුවන් සමාගමක්. අපිට ගුවන් සේවාව ගැන කතා කරද්දී පළවෙනි දේ තමයි මේ සේෆ්ටි. ඒක ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. අපේ රටේ ඔය පරක්කු වෙලා ගුවන් යානා මොනහරි අනතුරකටපත් වෙලා ඒ වැනි කිසිම ඒ දෙයක් අපේ ගුවන් සමාගමේ සිදු වෙලා නැහැ. ඒක නිසා අපි වැදගත්ම කාරණේ හැටියට ඒක තේරුම් ගත යුතුයි. මේ ගුවන් සමාගම් අපි මේ ලෝකයේ අනෙත් ඒවාත් එක්ක සංසන්දනය කරද්දී අපි ඉංජිනේරු සේවාව ඉතාමත් ශක්තිමත් කටයුතු කරනවා. ඉතින් ඒ වගේම ගුවන් නියමුවන් ඒ ඉතාමත් සුදුසුකම් ඇති ගුවන් නියමුවන් කටයුතු කරන්නේ. ඒක නිසා අපි ඒ පිළිබඳව සලකා බැලිය යුතුයි. මේකේ තියෙන අඩුපාඩු පිළිබඳව විවේචනය කරනවා පමණක් නැමෙයි අපේ තියෙන හොඳ දේවල් පිළිබඳවත් අපි කතා කරලා මේ ගුවන් සේවාවේ ප්‍රතිරූපය ගොඩනගා ගන්න කටයුතු කරන එක ඉතාමත් වැදගත් කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. ඒ නිසා මේ ගුවන් සේවාව ඉතාමත් කඩිනමින් දැන් මම හිතන්නේ රටට බරක් වෙලා තියෙනවා. බිලියන එක ඇමරිකානු ඩොලර් බිලියන එක පමණ අලාභයක් ලැබලා තියෙනවා. මේ පහුගිය කාලයේ දිහා බැලුවාම විශේෂයෙන්ම මේ වර්ෂයේ මේ මාස දෙක තුන බැලුවාම විශාල ලාභයක් ලබා ගන්න අපේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ගරු අමාත්‍යතුමා ඒ කළමනාකාරීත්වයට ඒ උපදෙස් ලබා දීලා ඒ කටයුත්ත ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒක මං හිතන්නේ බැලුවොත් එහෙම ඕනෑම ගමනාන්තයක් බැලුවොත් හැම ගමනාන්තයක්ම මේ පිරීලා තියෙන්නේ ගුවන් යානා. ඒ වගේම මගින්ගෙන් පිරීලා. ඒ වගේම වෙනත් ඒවත් එක්ක සංසන්දනය කරද්දි ටිකක් ගණන් වැඩි. ඉතින් ඒක නිසා ඒ කෙසේ වෙතත් අපි ඒ ලාභ ලබන තැනටපත් වෙලා තියෙනවා. ඉතින් අපිට රජයක් හැටියට මේ අවස්ථාවේ සඳහා ආයෝජනය කරන්න බෑ. පසුගිය කාලේ ඒ නොයෙක් රජයන් යටතේ නොයෙක් අමාත්‍යවරු යටතේ මේක පත් වුණා. මේ දේශපාලඥයන්ට පමණක් මේක චෝදනා කිරීම වැරදි මං හිතන්නේ. විශේෂයෙන්ම මේකේ තිබ්බ කළමනාකාරීත්වයේ තියෙන වැරදි නිසා තමයි මේ ගුවන් සේවාව මේ තැනටපත් උනේ. දේශපාලඥයන්ට තැන් වලින් ඒකේ හවුල්කරුවන් වෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම මේකේ කළමනාකාරීත්වයේ තියෙන වැරදි නිසා තමයි මේ තත්වයට මේ ගුවන් සේවාව පත් උනේ කියන එක සඳහන් කරන්න ඕනේ. ඔබතුමාලා දන්නවා ගුවන් සේවාව ගුවන් යානයක තියෙන මේ ඇණයක් පවා මිලියන ගාණක් වටිනවා. ඉතින් මේ සියල්ලක් අපි විශේෂයෙන්ම මේ මුදල් ගැන අපි හොයලා බලලත් විශේෂයෙන් කටයුතු කරන්න ඕනේ කියන එකත් අපි මේ අවස්ථාවේ ගරු අමාත්‍යතුමාට සඳහන් කරනවා. ඒ නිසා මේ ගුවන් සේවාව අපි තව තවත් ශක්තිමත් කරන්න විශේෂයෙන්ම අපේ රටට අද සංචාරකයෝ එන අවස්ථාවකදී මේ සේවාව ශක්තිමත් කිරීම සඳහා අපි ප්‍රතිව්‍යුහගත කරන්න එව නැත්නම් කොටස් විකුණීම සඳහා කටයුතු කරද්දී මම හිතන්නේ මේ සේවාවන් ලබා දෙන එක ග්‍රවුන්ඩ් හෑන්ඩ්ලිං වේවා එව නැත්නම් පිරිසිදු කිරීම වේවා එව නැත්නම් ඉන්ධන ලබා දීම ආහාර ලබා දීම සහ අනෙකුත් සේවාවන් මම හිතන්නේ මේ අවස්ථාවේදී අපි ඒක වෙනත් පාර්ශ්වයන්ට ලබා දෙන්නත් හැකියාව පිළිබඳව මේ හැකි වෙන්නවා. ඒ නිසා අපි විශේෂයෙන් මිල්ලීම කරන්නේ මේ සංශෝධනත් සමග අපිට මේ ගුවන් මේ සමාගම හොඳ තැනකට ගෙන යන්න හැකි වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඊළඟට දෙවැනි කාරණාව තමයි මේ අවස්ථාවේදී ඉදිරිපත් කරලා තියෙනවා ජල ආශ්‍රිත ගුවන් තොටුපළවල් වල රෙගුලාසි වෙනස් කිරීම. මේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයට අනුකූලව ඒක යටතේ තමයි අපේ ශ්‍රී ලංකාවත් මම හිතන්නේ මාලදිවයිනේදී මේ රෙගුලාසි තිබුණා. නමුත් අපේ මේ සේවාවට අපේ මේ රෙගුලාසි ටික අද ඉදිරිපත් කරන්න කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මේක මේ ඉතාමත් වැදගත් කාරණාවක්. අපි බැලුවොත් එහෙම ඉතිහාසයේ දිහා අපේ රටේ අභ්‍යන්තර ගුවන් සේවාව දියුණු වෙලා නැති එක හේතුවක් තමයි අපේ මේ තියෙන මේ විශේෂයෙන්ම අපේ තියෙන මේ රෙගුලාසි තද කරලා තවත් තද වෙන එක තමයි මේකේ එක උදාහරණයක්. ඒක නිසා අපි විශේෂයෙන්ම අභ්‍යන්තර ගුවන් සේවාවන් දියුණු කරන්න නම් අපේ අභ්‍යන්තර ගුවන් සේවාවන් සපයන ගුවන් සමාගම් පොඩි ගුවන් සමාගම් රාශියක් තියෙනවා. ඒ වගේම මේ පයිලට් පුහුණු කරන ගුවන් සමාගම් ඒ ආයතන තියෙනවා. ඒ සියල්ලක් ආරක්ෂා කරගන්න කටයුතු කළ යුතුයි. එදා අපි දන්නවා එදා ගුවන් හමුදාවෙන් පාසල් ආරම්භ කරද්දී ඒකට විරුද්ධ වන කෙනෙක් තමයි මම. ඒ මොකද ඒ ආරම්භ කිරීම ඒ වගේම ඒ සේවාවන් රට ඇතුලේ ලබා දීම තුලින් එක පැත්තකින් අපේ රටේ අභ්‍යන්තර ගුවන් සේවාව කඩාම් වැටුණා. ඒක ඇත්ත කතාවක්. ඒ නිසා අපේ රටේ අභ්‍යන්තර ගුවන් සේවාව ශක්තිමත් කරන්න නම් මේ රෙගුලාසි ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම අපිට තවත් මේ තියෙන රෙගුලාසි ලිහිල් කළ යුතුයි. අපේ රටේ තවම තියෙන රෙගුලාසි ලිහිල් කළ යුතුයි. තාමත් යුද්ධ කාලවකවානුවේ හා සමානයි. අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම තමන්ගේ බලපත්‍රය දැන් මටම වෙච්ච කාරණාවක් බලපත්‍රය අලුත් වැඩිය කරන්න අපිට කෙලින්ම ඒ සඳහා සිකියුරිටි ක්ලියරන්ස් ගන්න ඕනි. ඒකට මම දැන් මාස 3කට කලින් මෙහා කරලා තියෙනවා. තව වෙනකන් අපිට ලැබිලා නැහැ. ඒක තමයි තියෙන ගැටලු. ඒ නිසා මේ මේ අපි ජලාශ්‍රිත ගුවන් තොටුපළවල් රෙගුලාසි වලට යටත්ව කටයුතු කරනවා වගේම අපි ඕනෑම කෙනෙක්ට දැන් වෙනත් උදාහරණයක් ඇටියට වෙනත් රටවල් වල අපි ගත්තොත් එහෙම ඒ ගුවන් පතයන් තමන්ගේ සමහරක් වෙලාවට මේ මුදල් සල්ලි තියෙන ඒගොල්ලන්ගේ ගෙදර පිටිපස්සේ තියෙනවා. එහෙම නැත්නම් තමන්ගේ ඒ ගෝවිපලේ තියෙනවා. ඉතින් ඒ ක්‍රමවේද අපේ රටේ ඇති කර යුතුයි. මේක ඕපන් ස්කයිස් කියලා අපි තව තවත් රෙගුලාසි ඇති කරලා තව තවත් මේක මේ තද කරන්න ගියොත් එහෙම අපි මේ 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 ගුවන් සේවාව මේ රටේ නැති කරන්න කටයුතු කරනවා. ඒක නිසා විශේෂයෙන්ම රෙගුලාසි අවශ්‍යයි. විශේෂයෙන්ම නිර්ප්‍රජිතතාවය ආරක්ෂා කිරීම තමයි ගුවන් සේවාවේ තියෙන
මූලිකම
කාරණාව. ඒක නිසා අපි විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමා, ඒ වගේම සිවිල් ගුවන් සේවා අධිකාරිය, ඒ වගේම අපි ගුවන් හමුදාවේ අපි සියලු දෙනාගෙන් ඉල්ලීම කරනවා. එකට එක ඒකාබද්ධව අපේ රටේ මේ ගුවන් සේවාව වැඩි දියුණු කරන්න රට අභ්‍යන්තරේ ගුවන් සේවාව දියුණු කිරීම සඳහා ඒ තියෙන සමාගම් එක්ක සාකච්ඡා කරලා සම්බන්ධ වෙලා ගැටළු වලට අපිට විසඳුම් ලබා දෙන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලීම කරනවා. ඒක වෙන්න පුළුවන් ඉංජිනේරුවන්ගේ වෙන්න පුළුවන්, ගුවන් නියෝමියන්ගේ වෙන්න පුළුවන්. ඒ සියලු දෙනාටමත් ඒ අවස්ථාව උදා කරලා දෙන්න ඕනේ. අපි කොයිතරම් ක්ලියරන්ස් ගන්න ඕනේද සාමාන්‍යයෙන් පුහුණුව ලබා ගන්න ඒ සිසුවෙක්ට පියාසර කරන්න. ඒ නිසා ඒවා ලිහිල් කරන්න කටයුතු කිරීම ඉතාමත් වැදගත්. ඒක ලිහිල් කරන්න කටයුතු කරාපුවම මේ රටේ බොහෝ බහුතරයක් මේ පුහුණුව ලබන ඒ සිසුවන් වෙන රටවල් වලට ගිහිල්ලා ඒ පුහුණුව ලබා ගන්න. අපේ අවස්ථාව උදා කරලා දිය යුතුයි. අපේ රටේ ඒ පුහුණු පාසල් සඳහා ඒ අවශ්‍ය කරන ගුවන් යානා ගෙනේවේදී ඒ අවශ්‍ය කරන අර ට්වින් එන්ජින් ඒවා අවශ්‍ය නම් ඒ සඳහා අපි ඒ යම් බදු අය කරනවා නම් ඒවත් ලිහිල් කරලා අපි ඒ අවස්ථාව උදා කරලා දිය යුතුයි. එහෙම නැත්නම් අපේ රටේ ඉස්සර මාලදිවයිනේ ඉඳලා අපේ රටට ඇවිල්ලා තමයි ඉංජිනේරු සේවාවට ගුවන් නියමුවන් පුහුණුනේ. අද වෙනකොට අපේ රටේ ඉන්න මේ දරුවන් වෙනත් රටවල් වලට මාලදිවයිනට පවා ගිහිල්ලා වෙල මේ පුහුණුව ලබනවා. ඇමරිකාවට යනවා, වෙනත් රටවල් වලට යනවා. ඒක නිසා අපි මේ අවස්ථාව උදා කරලා දෙන්න ඕනේ. රටේම ලොකු රික්තකයක් තියෙනවා. මේ ඉංජිනේරුවන් අවශ්‍යතාවය තියෙනවා, ගුවන් නියමුවන්ගේ අවශ්‍යතාවය තියෙනවා. අද අපේ රටේ අපේ සමාගමටම අඩුවක් වෙලා තියෙනවා. ඒක නිසා ඒ පුහුණු වීමේ වැඩපිළිවෙලත් සාර්ථකව ක්‍රියාත්මක කරන්න නම් මේ සඳහා අපි අමාත්‍යංශය හැටියට ගරු අමාත්‍යතුමාගේ සහයෝගයත් ඒ වගේම අනෙකුත් ආයතන සිවිල් ගුවන් සේවා අධිකාරිය ඇතුළු ඒ ආයතන වලත් සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අද මේ ඉදිරිපත් කරලා තියෙන රෙගුලාසිය තාමත් වැදගත් රෙගුලාසියක්. අපිට මේ තුළින් සංචාරක කර්මාන්තය තවත් ශක්තිමත් කරන්න හැකියාව ලැබෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඒ වගේම සිවිල් ගුවන් අපේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපි ආරක්ෂා කරගන්න කටයුතු කරන්න සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලීම කරමින් මම නවතිනවා.
බොහොම ස්තුතියි අමතුමාට. දිවා ආහාරය සඳහා සභාව කල්තබනවා. එක දක්වා එකට නැවත සභාව ආරම්භ කරනවා.